லாபிட்டியமா அமர்த்துவோம். அஞ்சு சேம்பு லாபிட்டி அமர்த்துவோம்.
மறு கொச்சரை லாபத்தின் கத்தனும் விழா
வினாடி அத்தலிஸ் பாக்தியன்
கரு கதாநாயகத்துமணி. விசேஷம் மம ஹர்ஷசீல் அமத்துமாகே கதா வாகன் இந்தகத்தே ஹிஸ் கொலேகு தரகன மே எத்துமாகே சுவிசேஷி ஆர்த்திக விஸ்லேஷனே பில்வாத சட்டஹான் கரகான் ஹபை மம கனகாட்டு வேணுவா தேசபாலன விவரணையக் பமணை அப்பிட ஹாண்ட லபுன் இத்தாம கெட்டி ஆர்த்திக் கருணு டிகாக் திபுன மாங்கே வாட் உத்தரதேன் பலாபருத்து வேணும் அப்பே உகத் மித்ரியாகே மம தக்கின்னே கரு கதாநாயகத்துமணி அப்படி பட்டாங்க அவசிய அது அப்படி 2023 அயவய பிலிபந்த அது மே பார்லிமெண்ட்டு விவாத கரணும் பார்லிமெண்ட்டு கேன்னே மேராட்டே பிரஜாதந்திரவாதே உத்தரீத்தர சபாவ மேக கதாநாயகத்துமணி இத்தாம பிரஜாதந்திரவாதே ஜாயகிரகணம் அப்படி இடக் லபுனா 2023 சந்தா பார்லிமெண்ட்டு அயவயன கதா கரன் அப்படி மதக்காய் 2022 கேன மே அப்படி கத்த கரண வர்ஷ மே மாச 9 அகிராமத்தியத்துமா எத்துளு அமதி மண்டலேம இல்லாசுனா அகிராமத்தியோட இல்லாசுனோட அமதி மண்டலே இல்லாசு மே 2022 மே கிரியாத்மக வர்ஷ சந்தா அயவலேக்கன எதிர்பாத் கருபு முதல் அமாத்தியவரையாத் இல்லாசுனா ஜூலி மாச 9 ஜனாதிபதி வரை இல்லாசுனா சுவிசேஷி ராஜ்யாயத்தன விசால பிரமாணியாக் அரகல கருவன் அத்தர் பத்து மம்ம அரகல கருவன்ட்டு பாரகானோ நிவி ஏவிலாய திமுன் சமாஜ பீடனத்தைக்கு அரகலையாக் பெண நக்கா விவிதாயக நாயகத்துவ துண்ணா காலையக்கன் கூட தேசபால நாயகத்துவக்கு சம்பந்தம் இது வேணும் கதாவா அப்ப மம்ம கியாண்ட உற்சாகரானே கரு கதாநாயகத்துமணி மே மே ராஜ்ய ஆயத்தன ஒவ்வொன்னத்தர் பத்துவீமத் சமக உங்க எக்கிலக்கியாக்குனா மே உத்தரீத்தர சபா பார்லிமேந்து யம்ஹேக்கின் பார்லிமேந்து ஒவ்வொன்னத்தர் பத்துனா நம் இம்பஸ் அதுவீன தத்துவம் கத்து உள்ளங்க உள்ளங்க விதிமத் அடப்பிரிவலக் நீதியக் இதிரியடிக்க கல யுத்து கிரியாமார்க எமுகுத் திபுனுனே தாம அவிதிமத் கண்டாயமக் அதர் பத்துவெண்டுகி எமுனான அது அப்படி மே அவை விவாதி மெத்தல கரான புலுவாங்க இது நேரத்து மொக்கது ஏ கிரகானே இம்பஸ் ரத்தே ஹமத்தனகட்டு மே ஆவி பார்லிமெண்ட் நத்தர் வேண ராஜ்ய ஆயத்தன பௌத்கலிக நிவாசே தக்வா ஹபை மே பார்லிமெண்ட் ஹிட்டியா தைரியமத் மந்திரி வரே தனியம் ஹிட்டி ஏ மந்திரி வரையாட புல்வாங்குனா ஏ அபியோகே அப்படி போதனக்கே அபியோகே கராரித்தி கல்பலத்தி மே ரட்டவேணு அபியோகே பாரகந்த எக்க அசுனக்து பிச்சு மந்திரி வரே கிட்டியா எத்துமா ஏ அசுன ஏ வகக்கீம பாரகத்தா மே மாசி 12 வெடபல ஜனாதிபதி வெள ஜூலி மாசம் வேணுகொட்ட மே மாசி 12 அகமதி வெள ஜூலி மாசி 14 வெடபல ஜனாதிபதி ஜூலி மாசி 20 பார்லிமெண்ட் பத்துனா அப்புறம் ஏ காரணத்தை தமை கரு கதாநாயக துமணி அது அப்பிட்ட அவஸ்தாவ லபில தேன்னே பார்லிமெண்ட் 2023 அவலேக்கனே கன மேம பிரஜாதந்திரவாதீவ விவாத கரண்ட் ஏகதமே மம கியூவே அது அப்படி இத்தாம ஜாயகிரகிதானே பிரஜாதந்திரவாதே பிலிபந்த ஜாயகிரகணே கிந்தல கதாகரன் அப்படி அவஸ்தாவ சலசிலா தின் ஒபுதுமாட தீர்க விஸ்லேஷண அப்படி திரிபத் கருப்பு ஆயோஜனா கண்டு கரண்ட அவஸ்தாவ சலசுனே பிரஜாதந்திரவாதி ஆரக்ஷா கரண்ட சக்திமத் எக்க மந்திரி ஒரே கிட்டபு நிசா வேகர நாயகத்துவ கண்ட புல்வாங் விவித அபியோகி மத்தே எத்துமாய் நாயகத்துவ கத்தா கரு கதாநாயக துமணி எவனி தைரிய கிம்ம தமை மே விஸ்வவிஸ்துன சந்தா அயவய லேகனேட யோஜனா சகஸ் கரண்ட வெலா தீன்னி மேரட்டே மே 77 அயவய யோஜனாவ மே 77 வெனி வசரட எனகொட அபி விவித அவஸ்தாவல தேவந்த அபியோகவல்ட முதல் அமாத்தியவரு மூண துண்ணா 72 மம கேவ ஹன்சாட் வார்த்தாவ ஆச்சார என்எம் பெரேரா 72 கரல்ல நிமா வெலா மேரட்ட லகு அலுத் அத்தகீமக் எத்துமா கீழ திபுனா அயவய லேக்கன சகஸ் கிரீமேதி முதல் அமாத்தியரை கூட அம்ச துணக் கன பலன் வேணும் எக்கமாய் ராஜ்ய ஆரக்ஷாவ ரட்டை ஆரக்ஷாவ தேவனேக ரட்டை சுபசாதனே தேவனேக துங்கனேக ரட்டை சங்வர்தனே ஆச்சார என்எம் பெற மெத்துமா கீனவா கரு கதாநாயக துமணி மே 72 அத்துவச்சி தத்துவத்தைக்க எத்துமா கீனா மே அம்ச துணம கனனம் மட்ட பலன் பே மட்ட 72 வருஷ வேணுமே பலன் வெண்ணே மே அம்ச துணை தெக்கக் கன வித்தராய் ஆரக்ஷாவ அங்கேக்க எம்னா இல்லாட சுபசாதனை வித்தராய் ஹபே மேவாக தத்துவக்கு தெரியல நிவை මේට හුඟාක් ආත්පසින් වෙනස් අභියෝගයකට මිට වඩා කුඩා අභියෝගයකට මුහුණ දීලා මේ උගත් දේශපාලඥයා කියන්නේ. ඒත් මට මේ අංශ තුනම ගැන බලන්න බෑ, මට දෙකක් ගැන තමයි 72 බලන්න වෙන්නේ කියලා 72 කැරල්ලත් එක්ක එතුමා කියනවා. ඊළඟට 1989 වෙද්දි MHM නයින මරික්කා මුදල් අමාත්‍යතුමා, එතුමා ඔහොම කෙටි කාලයකට පත් වෙන්නේ රොනි ද මෙල් මැතිතුමාගෙන් පස්සේ. එතුමා කෙටි කාලයක් ඉඳලා ඉන්පසුව ඔබතුමාට මතක ඇති නැවතත් DB විජේතුංග මැතිතුමා මුදල් අමාත්‍යවරයා වෙනවා. ඒ කෙටි කාලේ එතුමාට සිද්ධ වෙනවා මේ දකුණේ සහ උතුරේ කැරලි උච්චතම අවස්ථාවට ආපු වෙලාවක අයවැලේ කෙනෙක් ඉදිරිපත් කරන්න. ඒක ටිකක් අමාරු අසීරු අවස්ථාවක්. ඒ වගේම 2002 කේන් චොක්සිම්ලාල් අමාත්‍යවරයා රිනා ආර්ථික සහ LTD සංවිධානයේ රට අභ්‍යන්තරී උද්‍යයක් තියාගෙන අභියෝගාත්මක අයවැලේ කෙනෙක් ඉදිරිපත් කරන්න එතුමාට සිද්ධ වෙනවා. ඒ වගේම 2009 මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට LTT යුද්ධය, තෙල් මිල, ලෝක ආර්ථික අවපාතය මේ තුන්වදෑරුම් අභියෝගත් එක්ක අසීරු අයවැලේ කෙනෙක් ඉදිරිපත් කරන්න වෙනවා. හැබැයි මම මේ කියපු සියලු අභියෝග ඒ මුදල් අමාත්‍යවරු මුහුණ දුන් සියලු අභියෝගවල වඩා සිය ගුණයකින් වැඩි ආර්ථිකමය අභියෝගයක් එක්ක තමයි වර්තමාන මුදල් අමාත්‍යවරයාට මේ අයවැලේකෙන ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා එතුමා මං කිව්වේ රටේ වගකීම් බාරගත්තා වාගේම ධෛර්යයෙන් යුතුව මේ අයවැලේකෙන ඉදිරිපත් කරලා තියෙනවා. අපි කියනවා අයවැලේකෙන එක මොකද අපි කියන්න උත්සාහ කරන්නේ ගරු කතානායකතුමනි, රාජ්‍ය ආදායම සහ වියදම් පිළිබඳ උපකල්පන අපි කරන්නේ. ලබන වර්ෂයේ මෙන්න මේ කරුණු මේ විදිහට සිද්ධ වුණොත් අපිට මේ කටයුතු කරන්න පුළුවන් වේවි කියලා. අපේ විසර්ජන පනතෙන් මේක මීට කලින් එළි දැක්විය අයවැය පළවෙනිවන කියවීම කියන විසර්ජන පනතෙන් අපි කිව්වා අපි ලෑස්ති ලබන වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා කියනවා රුපියල් බිලියන 7,885ක් වියදම් කරන්න. ඒ සඳහා අපි ආදායම් හොයාගන්නේ කොහොමද? අපි තා පැහැදිලිව දන්නවා මේ රටේ 91%ගේ බදු ආදායමකින් තමයි රාජ්‍ය ආදායම සකස් කරගන්නේ. ඉතින් ඒ වගේම යම් අයවැය හිගයක් ආදායම හා වියදම් අතර වෙනසක් ඇති වුණොත් අපිට ඒක සපයා ගන්න වෙන්නේ කතානායකතුමනි දේශීය හා විදේශීය ණය සපයා ගැනීම. මෙන්න මේ අභියෝගයන් අපි කොහොමද මේ අභියෝගයන්ට මුහුණ දෙන්නේ කියලා ගරු කතානායකතුමනි අපි සලකා බැලිය යුතුයි. අපිට මුහුණ දෙන්න වෙලා තියෙන මේ අයවැලේකෙන් සකස් කිරීමේදී සුවිශේෂී අභ්‍යන්තරික අභියෝගයන් දැන් මම කිව්වා බිලියන 1,785ක රාජ්‍ය වියදමක් අපි සැලසුම් කරා බිලියන 7,885ක රාජ්‍ය වියදමක් අපි සැලසුම් කරා 2023 වර්ෂය සඳහා විසර්ජන පනතෙක්. ඒක 2022කට වඩා ගරු කතානායකතුමනි බිලියන 1,785ක 29%ක වැඩිවීමක්. අපි මේ මුදල් හොයාගන්න ඕනේ. අපි ගරු මිත්‍ර හර්ෂසිල්ල මැතිතුමා කිව්වා ඒක අභියෝගයක්. අපි ඉන්නේ 108.3ක ඍණ ආර්ථිකයක. මේ ඇකිලිච්ච ආර්ථිකයක ඉඳගෙන අපි මේ මුදල් හොයාගන්න ඕනේ. අපි හිතනවා 2023 ඍණ 3ක ආර්ථිකයක එක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ කියලා. ඉතින් මේ හැම එකක්ම මේ ඉදිරි වසර සැලසුම් කිරීමේදී බලපවත්වන දැවැන්ත අභියෝග. උද්දමනේ අපි කියනවා 70% පැනලා කියලා. ආහාර උද්දමනේ 80% ගණන්. දැන් ඒක මම අපි කියනවා බැංකු පොලි අනුපාතයේ වැඩි කියලා. ඉතින් උද්දමනේ 85%ක ආහාර උද්දමනේ තියෙන රටක අපි කොහොමද බැංකු පොලි අඩු කරන්නේ? මේ ආර්ථික කළමනාකරුවන් මුදල් අමාත්‍යවරයා මුහුණ දෙන දැවැන්ත අභියෝග. මේවා මේ මීට කලින් අභියෝග අතර තිබුණේ නැහැ. අපි විදේශයන්ට ණය නොගෙවන බව ප්‍රකාශ කළා මාස 7ක්. දැන් මම කිව්වා අපි අයවැය හිගේ පියවගන්නේ ගරු කතානායකතුමනි දේශීය හා විදේශීය ණයවලින්. අපි හැම මේ පහුගිය අවුරුදු කීපෙන් බැලුවොත් අපි හැමදාමත් 10%කට ආසන්න අයවැය හිගයක්. නැත්තම් ආදායමට වඩා වියදම් වැඩිවීම 10%ක විතර ප්‍රමාණයක් අපි ණයවලින් පියව ගන්නවා. ඒ පියව ගන්න ප්‍රමාණයෙන් හරි අඩක් අපි දිගින් දිගටම පියවගෙන තියෙන විදේශ ණයවලින්. දැන් අපිට පුළුවන් ද විදේශ ණය ගැන කතා කරන්න? මම මේ කියන්නේ මුදල් අමාත්‍යවරයා මුහුණ දුන්න අභියෝග. ඒ නිසා මේවා අපි එකින් එක ලියාගෙන යන්න අවශ්‍යයි. විදේශ සංචිත ඩොලර් බිලියන 1.7කට සීමා වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා අපිට සිද්ධ වුණා දැඩි ආනයන පාලනයක්. සාමාන්‍යයෙන් ආනයන පාලනයක් නවීන ලෝකේ කරන්නේ බදු වලින් මග පෙන්වීමෙන් බදු වැඩි කරලා වෙනත් බාධක ඉදීම. හැබැයි අපිට සිද්ධ වුණා ලැයිස්තුවක් ගහලා භාණ්ඩ 2000ක් ගෙන්නන්න එපා කියලා කියන්නේ. අපි වරින් වර කීප එක දින දුන්නා. එහෙම කියලා අපි රේගුවෙන් ඉල්ලනවා අපිට මෙච්චරක් ආදායම හොයලා දෙන්න. රේගුවේ ප්‍රධාන ආදායම වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි ආනයන වලින් ගන්නා වූ ආදායම. හැබැයි අපි ලැයිස්තුවක් ගහලා කියනවා මේ බඩු ගේන්න දෙන්න එපා. කියලා අපි ආදායම ඉල්ලනවා. ඉතින් මෙවැනි ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තියෙන ජලදේශීය නිෂ්පාදක සාපේක්ෂව ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තියෙන රටක් බවට අපි පත් වෙලා තියෙනවා. රුපියලේ අගය 2022 වර්ෂය තුළ අප්‍රේල් වලදී 100% ආසන ප්‍රමාණයකින් අව ප්‍රමාණ වුණා. ඒ සියල්ලම තියෙද්දි අත්‍යවශ්‍ය දේවලින් සමහර දේවල් 100% අපි රටේ ගේන්න ඕනේ. සීනි වලින් 90%ක්, පිටිවල සිටි 100%ක්, ඉන්ධන 100%ක්, ගෑස් 100%ක්, ඖෂධ වලින් 75%ක්, කොහර වලින් 100%ක්. මම මේ කියන්න උත්සාහ කරේ ගරු කතානායකතුමනි, මේ අයවැය ලේකම් සකස් කිරීමේදී මුදල් අමාත්‍යවරයා මුහුණ දුන් දැවැන්ත අභියෝගය. ඒක මේ වසර 77 අයවැය ලේකම්ත් එක්ක සංසන්දනය කරත් කිසිසේත්ම සමාන කරන්න බෑ. ඊට වඩා සුවිශේෂී වෙනසක් වෙනස් අභියෝගයකට එතුමා මුහුණ දෙනු ලැබුවා. හැබැයි අපි කතා කරා සමාජ ආරක්ෂණ සහ විවෘත ආර්ථිකය පිළිබඳ. අපි එතන මේක අතහැරියේ නෑ. මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉස්සරහ මේ රටේ මිනිස්සු ජීවත් කරවන්න ඕනේ. ඊට පස්සේ ආර්ථික ස්ථාවර කරන පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕනේ. දැන් මේකේ කියුණා සමාජ ආරක්ෂාව ගැන කිව්ව විතරයි කියලා. කිව්ව විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, අපි මේ වෙනකොට පහුගිය මාසේ 20 වෙනකොට අපි ජනතාවට නීත්‍යානුකූලව මේ ආරාධනා කරලා තිබුණා. රජයේ ආධාර බලාපොරොත්තු වෙනවා නම් කරුණාකරලා මෙන්න මේ ඉල්ලුම් පත්‍රය පුරවලා අපිට දෙන්න. දැන් පවුල් 57,08,000ක් මේ වෙනකොට සහනාධාර ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා. පවුල් 57,08,000ක්. දැන් ඔබතුමාගේ පළාත ගත්තොත් දකුණු පළාතේ පවුල් 7,07,000ක් ඉල්ලනවා අපිට ජීවත් වෙන්න ආධාරයක් දෙන්න. නෑ සමා වෙන්න. මුළු පවුල් සංඛ්‍යාව 7,07,000යි දකුණේ 4,27,000ක් පවුල් ඉල්ලනවා ජීවත් වෙන්න ආධාරයක් දෙන්න. 160ක් දකුණු මිනිස්සුත් ඉල්ලනවා අපිට ජීවත් වෙන්න ආධාරයක් දෙන්න. සමස්ත රටක් හැටියට බැලුවොත් මේ 34,41,32ක් මුළු රටේ ජීවත් වීම සඳහා ආධාර ඉල්ලලා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. පවුල් 57,00,000ත් එක බැලුවොත් ගරු කතානායකතුමනි 160ක් මිනිස්සු බලාපොරොත්තු වෙනවා අපිට ආධාර දෙන්න ජීවත් වෙන්න කියලා. මෙන්න මේක තමයි මුදල් අමාත්‍යවරයා මුහුණ දෙන පළවෙනිම මේ අභියෝගය. මම ඔක්තෝබර් 20 දක්වා වුන් ලියාපදිංචි කරගත්තා. ජනවාරි මාසයේ සිට වුන් සුදුස්සන් තෝරන්න කටයුතු කරනවා. අප්‍රේල් මාසයේ සිට වුන්ට ආධාර දෙන්න පටන් ගන්නවා. හැබැයි එතෙක් අපි මේක අමතක කළේ නැහැ. සමුද්‍ර සහන ආධාරය ගන්න 117කට මාසෙකට තිබිච්ච 5,000 7,500ක් කරා. ඒක අපි ඒ විදිහට මේ දක්වා දෙනවා. ඒ වගේම සමුද්‍ර බලාපොරොත්තුෙන් හිටපු ලේකෙන හිටිය 7,26,000 පවුල්. ඔවුන්ට 5,000ක් දෙනවා. ඒකත් දෙනවා අප්‍රේල් මාසයේ දක්වා. වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගී ආධාර ලබන අයට මාසික රුපියල් 7,500ක් දෙන්න තීරණ කරා. ඒකත් ඒ දක්වා දෙනවා. මේ එහි පොරොත්තු ලේඛනයේ කණ්ඩායමක් ඉන්නවා මේ වකුගඩු අරව මේවා ආධාර ඉල්ලන. ඔවුන්ටත් රුපියල් 5,000ක් දෙනවා. ඒ නිසා කිසිසේත්ම අපි සමාජ සුභසාධනය කියන එක මම තවත් කාරණාවක් පෙන්වන්නම් ගරු කතානායකතුමනි. මේක ඉතා පැහැදිලි. මම දන්නේ නැහැ මේක විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා දැක්කේ නැද්ද කියලා. වෙනත් සහනාධාර කියන එකේ අටතේ තා පැහැදිලිව තියෙනවා ගරු කතානායකතුමනි. අපි කොච්චරක් සහනාධාර සඳහා මුදල් වෙන් කරලා තියෙනවද කියලා. මේ සහනාධාර ප්‍රමාණය රුපියල් මිලියන 852,344යි. බිලියන වලින් ගත්තොත් 852යි. මුළු රාජ්‍ය වියදමින් ගත්තොත් 10.8%. අපි ගන්නේ සහනාධාර විදිහට මිනිසුන් ජීවත් කිරීමට. හැබැයි එතෙන්ට අයිති තිබුණා අධ්‍යාපනය. එතෙන්ට අයිති තිබුණා සෞඛ්‍ය. ඒවත් මේකට එකතු වෙන්න ඕනේ. මේ සහනාධාර කියලා අපි කියන්නේ මේ ගෙදරට මුදලක් දෙන එක විතරක් නෙවෙයි. මේ සියල්ල ජනතාව ජීවත් කිරීම සඳහා මේ කරන ජවන්ත වියදමක්. මේ අසීරු අවස්ථාව කියන එක ඉතා පැහැදිලිව අපි කියන්න අවශ්‍යයි. මොකද මේ සමාජ සුභසාධනය කියන එක මේක නාම මාත්‍රිකව විතරයි කියලා කියවෙච්ච නිසායි මම මේ විස්තර ටික මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න හිතුවේ. හැබැයි අපි එතනින් නතර වුණේ නැහැ ගරු කතානායකතුමනි. මේ සහනාධාර වලින් එහාට ගිය මේ රට කොහොමද නැවතත් දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර කරන්නේ, මේ නැවතත් අපි ශක්තිමත් රටක් හැටියට නැගී හිටින්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා අපට එන මූලික කරගත් තරංකාරී ආර්ථිකයක්, පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක්, ඩිජිටල් ආර්ථිකයක් කියන කාරණත් එක්ක ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙනවා. සමාජ සුභසාධනය පෙරදරි කරගත් විවෘත ආර්ථිකය කියන තැන රටේ ඉදිරි ස්ථාවර ගමන පිළිබඳ ඉතා පැහැදිලිව එතන අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒකට සැලසුම් කරලා තියෙනවා. අවධානය පමණක් නෙවෙයි ගරු කතානායකතුමනි. දැන් වෙළඳ හා ආයෝජන කොටස යටතේ ආයෝජනයට හිතකර පරිසරයක්. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ආයෝජනයට හිතකර පරිසරයක් නොමැති වීම. ආයෝජකෙක් ආපුවාම ඔහුට තියෙන බාධක, ඔහුට පුරවන්න තියෙන ඉල්ලුම්පත් ටික දැක්කහම ඔහු ආපයින් ආපහු යනවා. මේකට වැඩපිළිවෙලක්. ඒ වගේම නව ආයෝජන කලාප තුනක් බස්නාහිර වයඹ හම්බන්තොට මේ ආයෝජනයන් නගා සිටවන්නට ඔවුන්ට සුවිශේෂී පහසුකම් පරිසර වෙන්න පුළුවන්, වෙනත් අත්‍යවශ්‍ය සියල්ල යටිතල පහසුකම් වෙන්න පුළුවන් සකස් කරපු කලාප තුනක්. ඒ වගේම කුරුදු කර්මාන්තය. අපි මෙතෙක් විශේෂයෙන් ඔබතුමා දකුණු පළාතේ ඔබතුමා දන්නවා අපේ රටේ වාගේම ලෝකෙ ලොකුම විභවයක් තියෙන කර්මාන්තය. අපි අවුරුදු දහස් ගණනක් ඈතට යනවා අපේ කුරුදු කර්මාන්තයේ අපේ ඓතිහාසිකම අපේ නම අපිටම මේ අයිති වෙච්ච සන්නාමය. හැබැයි අපි මෙතෙක් හරියට ඒක තිබුණේ ටිකක් කුඩම් මගේ සැලකිල්ල තිබ්බා. තේ රබර් පොල් කුරුණු කතා කරේ බොහොම යටින්. දැන් මගේ දිස් සිගල් ගත්තත් ඉතා පහසුවෙන් වවන්න පුළුවන්, ඉතා පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන්, දීර්ඝ කාලයක් මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම අතුරු නිෂ්පාදන අහකට දාන කුරුණු කොලේ නැට්ටෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා දැඩි අවධානයට මේ ගැන යොමු වෙලා වෙනම ප්‍රතිමාලය පාලය තමයි ඒක දාන්න යන්නේ කුරුඳු මේ කර්මාන්තයට දෙපාර්තමේන්තුවක්. මම හිතනවා අපේ රටේ ඉදිරියේදී තේ රබර් පොල් අභිභවායන්ට කුරුඳු කර්මාන්තයට අපිට අත දෙන්න පුළුවන් නම් ඒක විශාල වැදගත්කමක් තියෙනවා. ඒ වගේම සංචාර කර්මාන්තය. දැන් ජනාධිපතිතුමා ඊයේ කතාවේදී කිව්වා දියමත ලිස්සා යෑම. අපේ පළාතේ තියෙන්නේ වෝටර් රාෆ්ටික්. මේ වෙනුවෙන්ම පිටරටින් යන සංචාරක ඉන්නවා. හැබැයි කවුරුත් මේ ගැන කතා කරලා නැහැ මීට කලින්. ඒ වෙනුවෙන් වෙන කණ්ඩායමක් ඉන්නවා. බ්ලෝකේ වයිට් ඕටර් රාෆ්ටි නැත්නම් දියමත ලිස්සායාමට ලංකාව හැර තවත් එක රටක් හෝ දෙකක් තමයි තියෙනවා කියලා මම දන්නේ. හැබැයි ඒ වැදගත් සම්පත ගැන අපි කතා කරලා තිබුණේ නැහැ. මෙන්න අපි මේ අයවැලේ කියන එක කතා කරනවා. ඒ වගේම ප්‍රතිසංස්කරණ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. වනසිංහ කොමිසම 1987 ප්‍රතිසංස්කරණ වාර්තාවක් ඉදිරිපත් කළාට පස්සේ රාජ්‍ය සේවයේ දෙගුණ තෙගුණ සිවුගුණ වෙලත් අපි තාම ඒ ගැන සලකා බලන නැහැ. මේකෙන් අදහස් කරන්නේ රාජ්‍ය සේවකයා ගෙදර යවනවා කියලා. මේකෙන් අදහස් කරන්නේ ඔහුගේ පඩි අඩු කරනවා කියලා. මේකෙන් අදහස් කරන්නේ ඔහුගේ උපරිම ඵලය මේ රටට ලබා ගන්න අපි කොහොමද කියලා. ඒ වගේම බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව. ඉතාම වැදගත්. අද අපි කතා කරන ප්‍රධානතම මාතෘකාව. අපි හැම මොහොතකම කියනවා ඍජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩු කරන්න කියලා. හැබැයි ඒක කතාවක් පමණයි. අදට ආපහු හැරලා බැලුවත් 80%, 20% අනුපාතය. ඉතින් අපි සූදානම් කරපු
ඕඩර් ප්ලීස් කෝකිලා ගුණවර්ධන මෙතනිය මූලාසනෙට පැමිණෙන්න.
සභාපතිතුමියනි, මම කිව්වේ බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක වැදගත්කම. මේ ගැන අපි ඉතා සුවිශේෂී සමාලෝචනයක් මේ අපිට අවශ්‍යලා තියෙනවා. බදු ආදායම අඩුම ගානේ මේ 8.3 තියෙන GDP එකට සාපේක්ෂව 11%, 13%, 15% දක්වා ගෙනියන්න. මොකද අපේ වියදම හැම විටකම GDP එකට දළදේශීය නිෂ්පාදන සාපේක්ෂව 19%, 20%. ඒකයි අපිට මේ තියෙන ප්‍රශ්නේ. මේකට විසඳුමක් අවශ්‍යයි. හැබැයි අපි කොහොමද ඒක හැම අංශයක්ම සලකා බලා කටයුතු කරන්න කියන එක ගැන අපි හොයා බලන්න ඕනේ. ජනතාවගේ මතය, නිලධාරීන්ගේ මතය, විශේෂඥයන්ගේ මතය ඒක රාශි කරන්න අවශ්‍ය කොමිෂන් සභාවක් අපි පත් කරන්න මේකේ යෝජනා කරලා තියෙනවා. මම මේ බදු ගැන කතා කරද්දී ගරු සභාපතිතුමිය මේ පසුගිය දාක මම ස්තුතිවන්ත වෙනවා මහින්දානන්ද ගරු මන්ත්‍රීතුමා විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරා. දවසක විවාදයක් තිබුණා මේ රටේ බදු අය කිරීම පිළිබඳ තියෙන අඩුපාඩු එතුමා පෙන්වා දුන්නේ. ඒ නිසා මම එදා මෙතුමාට පොරොන්දු වුණා, එදා පිළිතුරක් දුන්නා. ඒ හැබැයි ඒ පිළිතුර බොහොම ලඟුයි. ඒ පිළිතුර එදා මේ එතුමා ඉදිරිපත් කරපු එතුමා අනිත් ගරු මන්ත්‍රීව ඉදිරිපත් කරපු කරුණු වලට එදාම විස්තර හොයාගන්න බෑ. ලඝු පිළිතුරක් දීලා මම කිව්වා මම මේ ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව ඉදිරිපත් කරේ එකක් ඒ මහින්දානන්ද මැතිතුමා ඇතුළු මේ කරුණු ඉදිරිපත් කරපු මන්ත්‍රීවරුන්ට ගෞරවයක් හැටියට. එතුමාලා මේ හොයාගෙන ඇවිල්ලා මේ අපිට ආදායම අවශ්‍ය වෙලාවේ හොඳ තොරතුරු ටිකක් ඉදිරිපත් කරා. ඒ වගේම මේ අභියෝග මැද්දේ රාජ්‍ය ආදායම හොයලා දෙන නිලධාරීන්ට ගෞරවයක් හැටියට. අපි මේ උන්ට යෝජනා කරන්නේ ඉතා අමාරු කාරණාවක්, සංකෝචන වෙච්ච ආර්ථිකයක. උන්ට ගෞරවයක් හැටියට වැදගත්ම දේ මේ දෙගොල්ලන්ට වැඩිය සභාපතිතුමිය වැදගත් වෙන්නේ බදු ගෙවන ජනතාව. මේවාගේ අසීරුවටපත් වෙච්ච ආර්ථිකය තුල ඉඳගෙන ආදායම් බද්ධ වෙන්න පුළුවන්, වෙනත් වක්‍ර බද්ධ වෙන්න පුළුවන්. ඒ ගෙවන ජනතාවගේ ගෞරවය අපි ආරක්ෂා කරගන්න. මෙන්න මේ කාරණා නිසා මම ඉතා පැහැදිලි වார்த்தාවක් මේ අපේ බදු ආදායම් සපයන ආයතන තුනම සම්බන්ධ කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව සුරාබදු වார்த்தාවක් සකස් කළා. ඒ වார்த்தාව මම සභාගත කරනවා. අවශ්‍ය ඕනම කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවන්, අපිට ඒ කතා කරන්න පුළුවන්. මේක එක වැදගත් කාරණාවක් තිබුණා ගරු සභාපතිතුමියනි, සභාපතිතුමිය මේ මන්ත්‍රීවරයෙක් කරපු යෝජනාවක්. මේ ගැන ඉතාම හොඳ අවධානයක් ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොමු වුණා. මොකද්ද මේ මන්ත්‍රීතුමා කියන්නේ? සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආදායම් බදු ලිපිගණුවක් දාලා දෙන්න කියලා. ඉතින් අපි පාර්ලිමේන්තුවට උදව්වක් කරන්නත් එපේ. ඒ නිසා කථානායකතුමාගේ අවසරය පරිදි මම බලාපොරොත්තු වෙනවා අපි මුදල් අමාත්‍යංශයේ දිනේදී අපේ නිලධාරීන් කිහිප දෙනෙක් කැඳවලා දෙන්න අවශ්‍ය ඕනම කෙනෙකුට ආදායම් බදු ලිපිගණුවක්. මොකද අපි රටටම කියනවා හැම පුද්දහත් වැඩි හැම පුද්ගලයාම ලිපිගණුවක් හදාගන්න කියලා. අපි පටන් ගමු පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා ඒකට අවශ්‍ය අවස්ථාව සලසා දෙන්න කියලා ඉල්ලනවා. මේ වார்த்தාව සභාගත කරන්නත් අවශ්‍යරේ ඉල්ලනවා. ඒ වගේම මේ රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් ගැන මුදල් අමාත්‍යවරයා ඉතා පැහැදිලිව කතා කරලා තිබුණා. ඒක මම කියන්නම අවශ්‍යයි ගරු සභාපතිතුමියනි. එතුමා කතාවේදී කියනවා ප්‍රවාහන වියදම ඉහළ යාම, විදුලි බල හා ජලගාස්තු වැඩිවීම හා අධික ආහාර උද්දමනය හේතුවෙන් මාසික වැටපුතල වියදම් කළමනාකරණය කර ගැනීමේදී රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටින බව මා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. එතුමා කාරණාව ඉතා පැහැදිලිව අවබෝධ කරගෙන තියෙනවා. තවද රජයේ නැව වැඩපිළිවෙල අනුව තවත් වසරක් පමණ ගතවන විට ආර්ථිකය යහපත් අතට හැරී රජයේ ආදායම් වැඩි වේය අපේක්ෂා කරනවා. එමෙන්ම අප විසින් යෝජනා කරන රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ සහිතව ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමටද හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව 2023 වසර අගවන විට රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි යැයි විශ්වාස කරනවා. මේ ස්ථිර වැටුපක් ගන්න කණ්ඩායමේ තියෙන දුක් ගැනවිල්ල. මොකද අපි දන්නවා අපේ රටේ තිබුණු විවෘත ආර්ථිකය වියදමට පෙළඹවීමේ ක්‍රම ක්‍රෙඩිට් කාඩ් ආදී නිසා හැම ස්ථිර වැටුපක් ගන්න කෙනාගේම වියදම ආදායම ඉක්මවා ගින් තිබුණේ. ඉතින් මෙවැනි දැඩි උද්දමනයක් දැඩි පොලිය අනුපාතයක් ඇති වෙච්චාම ඔවුන්ගේ තියෙන ඔවුන් විඳින පීඩනය මුදල් අමාත්‍යවරයා තේරුම් අරගෙන තියෙනවා. තේරුම් අරගෙන ඒ සඳහා අවස්ථාවක් ලදවහම පිළිතුරු හොයන්න එතුමා මේ රටේ වැදගත්ම ලේඛනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැරෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වැදගත්ම පනතේ එතුමා ඒ ගැන සඳහන් කරලා තියෙනවා. මොකද මේකේ සමහර අය කිව්වේ මම දැක්කා එක්තරා පක්ෂයක් නියෝජනය කරන නීතිඥවරේ මේ මාධ්‍යත් එක්ක කතා කරලා තිනවා එතුමාට දැනගන්න ලැබුණලු මේ කැබිනට් පත්‍රිකාවක් ගියා කියලා රාජ්‍ය සේවකයාගේ පඩි භාගයකින් කපන්න කියලා. එහෙමයි කිව්වේ. විශ්‍රාමිකයාගේ පඩි අඩු කරන්න කියලා. සේවකෝ එළියට දාන්න කියලා. එහෙම බීතියක් හදපු රටක මුදල් අමාත්‍යවරයා මේ පඩි අඩු කරන්න නෙමෙයි කතා කරන්නේ. ඉඩක් ලද වහාම ඔවුන්ගේ පීඩනය වෙනුවෙන් යමක් කරන්න. ඉතින් මේවා අපි පැහැදිලි කරගත යුතුයි ගරු සභාපතිතුමියනි. කෘෂිකර්මාන්තය ගැන විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය පොහොර දීම, ඒ සඳහා බීජ ලබා දීම, උපදෙස් දීම මේවා ඉතාමත් වැදගත්. ඒ වගේම වැදගත් වෙන ප්‍රධානතම දෙයක් දැන් එතුමා ඒ කතාවේදී කියනවා පසු අස්තනු හා වගාහන අඩු කිරීමේ ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම, කෘෂි නිෂ්පාදනය වැඩි කිරීමට අප වෙහෙස වී වැඩ කළද නුසුසුසු ගබඩාකරණය හා ප්‍රවාහන ගැටලු වැනි විවිධ ගැටලු හේතුවෙන් අපගේ නිෂ්පාදන වලින් 30%කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙනවා. එම නිසා පසු අස්තනු හානි අඩු කිරීම සඳහා අවශ්‍ය දැනුම, තාක්ෂණය හා විවිධ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් මිලියන 150ක් පමණ වැන් කිරීමට යෝජනා කරනවා. මෙන්න වැදගත් මේ සතුන්ගෙන් වන හානි වැළැක්වීම පිණිස යෝජනා ලබාගෙන විශේෂ කමිටුවක් අපේ ගම් ප්‍රදේශවල ඔබතුමියටත් බලපානවා ඇති. මේ ජනතාවට තියෙන ප්‍රධානතම ගැටලුවක් බවට අද පත් වෙලා තියෙන්නේ පොහොර සපයා ගැනීම දැන් කිරීගෙන යනවා, බීජ සපයා ගැනීම කරනවා. පළවෙනිම ප්‍රශ්නයක් වෙනවා සතුන්ගෙන් වෙන හානිය. සත්තු ආරක්ෂා වෙන්න ඕනේ, ඔවුන් සුරකින්න ඕනේ. හැබැයි අද සමහර ප්‍රදේශ විශේෂයෙන් මේ රිලව්වාගේ සත්තුන්ගෙන් ගෙදර තියෙන බත් මුට්ටියක් ඇවිල්ලා අරන් යන ගානට මේ ගැටලුව ව්‍යාප්ත වෙලා තියෙනවා, ගැටලුව වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ ගැන ඉස්සෙල්ලා අපි ජනතාව ජීවත් කරවල සතුන් ආරක්ෂා කරන්න ඕනේ. මේකෙන් මම අදහස් කරන්නේ මේ වෙනත් අර්ථයක්. හැබැයි මේ පීඩාවට පිළිතුරක් නම් අපි හොයලා දිය යුතුමයි. මම ග්‍රාමීය ප්‍රදේශයක් නියෝජනය කරන්නේ මම වගේ මිනිස්සු විතර ආශ්‍රය කරන කෙනෙක් හැටියට මම දකිනවා විශාල දුක් ගැන විලක් වවන්න කියලා කියපු ගමන් කියන්නේ ඇමතිතුමා වවලා රිලවුන්ට කණ්ඩ දෙන්නද කියලා. අන්න ඒ නිසා මේ අයවැලේ කරන ඒ ගැන අවධානය යොමු වෙලා තිබීම ඉතාමත් වැදගත් කියලා මම කල්පනා කරනවා ගරු සභාපතිතුමියනි. ඒ වගේම වැදගත් වෙනවා මේ සූර්ය බල සංග්‍රාමය. මේක අපි 2016-17 පටන් ගත්තා. ඒ පටන් ගන්නකොට තිබුණේ මේ නිවාසයක උඩ සූර්ය පැනලයක් සවිකර මේ විදුලිය ලබා දීම මෙගාවොට් 36ක් විතර. දැන් මම සන්තෝෂ වෙනවා අපි ඇති කරපු ඒ ක්‍රමවේදය දැනට ක්‍රියාත්මක කළා. මේ මෙගාවොට් 36 මෙගාවොට් 600 ඉක්මවලා තියෙනවා. මේ රටේ ජයග්‍රහණයක් ඒක. අපි දන්නවා අපි හැමදාම කතා කරන මම දැක්ක ඊයේ පත්‍රයක හෙඩ්ලයින් තියෙනවා නොරොච්චෝල එකක් හැදුණා නොරොච්චෝල එකක් හැදුවා ආයෙ කැඩුණා ආයෙ හැදුවා මේ කොච්චරද නොරොච්චෝලෙන් හම්බ වෙන්නේ මේ ගල්ලඟුරු අහස උසට මිල ගිහින් තියෙන වෙලාවක මෙගාවට් 900යි අපි හැබැයි දැන් මේ වහල මත හැම කෙනාටම ආදායමක් යන මේකට අපි ක්‍රම තුනක් හඳුන්වා දීලා තියෙනවා මුදල් ලබා ගැනීම පිළිබඳ මේකේ මේ සුද්ධ මනුකරණය සුද්ධ ගිනුම්කරණය මේ ආදී වශයෙන් ඕනෑම පරිභෝගිකයෙකුට ඉතාම මේ අඩු ආදායම් ලාභයේ සිට මහා මන්දිරයකටත් ගැලපෙන පරිදි අපි මේක සකස් කරලා තියෙනවා. මම කිව්වේ මේ නොරොච්චෝලේ මෙගාවට් 900ක් මේ අති දුෂ්කර ප්‍රශ්න මැද්ද ගන්නකොට දැන් මේ ගෙවල් වල වහලෙන් ගන්නවනේ මෙගාවට් 600 ගාණක්. ඉතින් මේක නරකද? මේක ව්‍යාප්ත කරන්න අවශ්‍යයි. දැන් අපි මේක හදලා දුන්නා ගරු සභාපතිතුමියනි අවශ්‍ය කෙනෙකුට සමහර කෙනෙකුට වහලෙට මේක ගන්න සල්ලිත් නැහැ බැංකුවෙන් ණය ගන්න ශක්තියකුත් නැහැ. එහෙමනම් මේ වහලේ අවශ්‍ය නම් කුලියට දෙන්නත් පුළුවන්. ඉතින් මේ වැඩපිළිවෙල සාර්ථක කිරීම පිළිබඳ ගරු මුදල් අමාත්‍යතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. එතුමා කියනවා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම විදුලි බලය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහාත් එයට අදාළ සූර්ය පැනල දේශීය නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම සඳහාත් සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සංයෝජිත වර්ගීකරණ කේතාංක හා ප්‍රතිවර්තක මේක ටිකක් මේ තාක්ෂණික වචන තියෙන්නේ කොහොමද මම ඉතාල පැහැදිලිව කියන්නේ සූර්ය පැනල සඳහා තිබුණු බද්ද අඩු කරන්න එතුමා යෝජනා කරලා තියෙනවා. මේක ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. ඒ වගේම විද්‍යුත් මෝටර් එකලස් කරන කර්මාන්තයටත් බද්ද අඩු කරලා දෙනවා. ඒව ගෙන්නද්දිත් තියෙන අනිත්‍යවට සාපේක්ෂව යම් සහනයක් ලබා දෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක පරිසර ආරක්ෂාව ගැන හිතන අපි හැකි තරම් මේ මෙවැනි කර්මාන්ත මෙවැනි උපකරණ මෙවැනි වාහන මේ ජනතාවතර ප්‍රචලිත කරන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය මේ අවැලේකණය තුළ මේ නිසා කෙනෙකුට මේක මේ මම දැක්ක කියලා දිනවා. මේක නිකන් පුස්ලියවිල්ල. මේක පුස්ලියවිල්ලක් නෙවෙයි. මේක පැහැදිලිවම ජනතාව ජීවත් කරවමින් ආර්ථිකයට නව පණක් ලබා දෙමින් ස්ථාවර ආර්ථිකයක් තියෙන රටක් බවට පත් කිරීම සඳහා වූ මේ වෙලාවේ කරන්න පුළුවන්. ඉතාම ඉහළ යෝජනාවලිය ඉදිරිපත් කරන්න දැඩි වෙහෙසක් රාජ්‍ය නායකයා හැටියට මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ සියලු නිලධාරීන් එකතු වෙලා රෑ ඊයේ 5:45 මේව ඉවර වෙනකොට සමහර අය මේක දන්නේ නැහැ. මේ මම දැක්ක කියලා තිනවා මේක ඇමරිකාවෙන් ඉඳලා හදපු ලියවිල්ලක්ලු. මම නම් දැක්කේ නැහැ ඒක ඇමරිකන් කාර්යයක්වත් මේක ඇතුලේ ඉන්නවා. මේක අපි සියලු දෙනාගේ සාමූහික එකම එකතුවක් නායකත්වයේ මඟ පෙන්වීම දැඩිව ඇතිව මේකින් එකට එතුමා කතා බහට ලක් වෙමින් මේක කරගෙන ගියේ. ඒ නිසා මේවා ගැන අපි අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් ගරු සභාපතිතුමනි. මොකද මම කිව්වේ විවේචනය ඉතා පහසුයි. කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වාගේ අභියෝගාත්මක වෙලාවක මේ උඩුගම් බලා පිහිනන්නේ අපි සියලු දෙනා. නායකයත් උඩුගම් බලා පිහිනන්නේ නිකන් නෙවෙයි. කඩාවැටුණු ශ්‍රී ලංකා ආර්ථික කියන දේහය කරේ තියාර උඩුගම් බලා පිහිනන්නේ. එහෙම යන ගමනකට මේ ගඟ යුරේ ඉඳලා කෙනෙකුට කියන්න පුළුවන් යන වේගය අඩුයි. පිහිනන ආර්ය වැරදි ගිලෙන්න යනවා. මෙහෙම කියන්න හරි පහසුයි. මේ වැනි අවස්ථාවක්. හැබැයි ඒ අවස්ථාව අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේක සමහර විට පිහිනලා ගොඩට ආයි කියලා බයක් තියෙනවද නැහැ. මම හිතන්නේ නැහැ හැම. ඊට වඩා පළල්ව අපි කතා කර යුතුයි, කල්පනා කළ යුතුයි. හැබැයි කෙනෙක් හිතනවනම් මේ කොහොම හරි ගිලුණොත් මේක ගොඩ දාලා රන්පදක්කම ගන්න පුළුවන් වීරප. ඒක වැරදි. එහෙම කරන්න ඉතුරු වෙන්නේ නැහැ රටක්. ඒ නිසා අපි ඊට වැඩිය මේ ඉතාමත්ම මේ ගැඹුරින් මේ ප්‍රශ්න දිහා බලන්න අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම වගේම රටේ ජනතාවට තියෙනවා කියලා මම කල්පනා කරනවා ගරු සභාපති තුබියදී. ඒ නිසා මේ විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල තුළ අපි මම කිව්වා ජනතාව ජීවත් කරන්න කල්පනා කරනවා. ඊළඟට ඊළඟ වර්ෂේ කොහොමද අපි කර්මාන්ත වර්ධනය කරන්නේ? එතනින් නවතින්නේ නැතුව අපි දීර්ඝ කාලීන වැඩපිළිවෙල ගැන කතා කරලා තියෙනවා ගරු සභාපතිතුමියනි. මැද කාලීන හා දිගු කාලීන ඉලක්ක අපි කියනවා රාජ්‍ය ආදම් 15%කට වැඩි කරගන්න ඕනේ. වර්ෂ කීපයක් තුළ මේක ලොකු අභියෝගයක්. මේ බදුනේ ගන්න වෙන්නේ. හැබැයි කොහොමද අපි වඩා සුදුසු විදිහට බදු ටික අය කරගන්නේ කියන එක ගැන අපි තුල වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒක කතා කළ යුතුයි. ඒක මුදල් කාර්ක සභාවේ දැඩි කතා බහට ලක්විය යුතුයි. ඒක හැම කෙනෙක්ම පිළිගන්නවා. මේ රාජ්‍ය ආදායම තියාගෙන ලෝකේ අඩුම රාජ්‍ය ආදායම තියන අපිට මේ ගමන යන්න බෑ කියලා ගරු සභාපතිතුමනි. ඒ වගේම රාජ්‍ය ණය ප්‍රමාණය දැන් 110% ඉක්මවා ගිහිල්ලා. අපි ඒ කාලේ ආර්ථිකය ගැන කතා කරද්දී මේ ගණන් වලට බිය වුණා. හැබැයි අපි දන්නවා අද තත්ත්වය. ඒ නිසා අඩුම ගානේ මේ ප්‍රමාණය 100%ක් දක්වාවත් පහළට ගේන්න ඕන කියන ඉලක්කය මේ ආවැලේකනේ තුල තියෙනවා. උද්ගමණය තනි ඉලක්කමකට ගෙනා යුතුමයි කියලා අපි මතයක ඉන්නවා. හැබැයි ඒක එකරායකින් එක සතියකින් මේ බැංකු පොලිය වහාම වෙනස් කළා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම පොලිය අනුපාත. දැන් අද මේ රටේ ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දවැන්ත පොලිය අනුපාතයක්. එකවර තමයි මෙතෙක් ගත්ත 115ක් ගෙවපු ණය මුදලට 125 30ක් ගෙවන්න වෙලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවාටත් අනිත් සියලු දෙනාට ඒක ප්‍රශ්නයක්. හැබැයි මොකද්ද විසඳුම? 100%ක් මේ ආහාර උද්දමනයකට යනකොට 70%ක් සාමාන්‍ය උද්දමනයට යන රටක අපිට මේවලම් කිහිපයයි තියෙන්නේ ගරු සභාපතිතුමින් එක පාලනය කරන්න. එකක් තමයි අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම නැවැත්වීම. දෙවැනි එක තමයි මේ බැංකු පොලි අනුපාතය වැඩි කිරීම තුළින් වියදම් කිරීමට තියෙන උනන්දුව අඩු කිරීම, ඉතිරි කිරීමට තියෙන උනන්දුව වැඩි කිරීම සහ බාණ්ඩ සුලභ කිරීම. ඉතින් මේ කාරණා තුනටම අපි කැප වෙලා ඉන්නවා. ඒ නිසා
විමලි විරාසමැතිතුමා,
ඔබතුමා කිව්වා ඒ කියන්නේ පොලි අනුපාතය ඉහළ දැමීමෙන් පරිභෝජනය අධෛර්යයට පත් කරනවා සහ තැන්පතු කරන්න මිනිස්සු දිරිගන්වනවා කියලා. නමුත් ඔබතුමාලා දැන් ගෙනල්ලා තියෙන බදු ප්‍රතිපත්ති අනුව, මීට පෙරගෙන ආපු බදු ක්‍රමය අනුව, ඒ බැංකුවල දාන තැන්පතු වලට එන පොලියනුත් බද්දක් ගන්නවා. 30%ක් පොලිය තියෙනවා නම් 20%ක පමණ බද්දක් ගන්නවා. එතකොට ආයි අධෛර්යයට පත් වෙනවා තැන්පතු වලට. ආයි තියෙන සල්ලි ටික අරන් වෙන මොනවා හරි කරන්න බලනවා. ඒ නිසා එකිනෙකට පරස්පරයි ඔය කියන කතා.
මම ගරු ඇමැත්තුමා,
සභාපතිතුමනි, මම පැහැදිලිව කිව්වා මේ අපි උඩුගම් බලා පිහිනන්නේ. මේ අතිශය විදිහට රෝගී වුණු ශ්‍රී ලංකා ආර්ථික දේහයක් කර තියාගෙන. එතකොට එක පියවරක් ගත්තාම එතුමා කිව්වාගේ ඒ පියවරේ තවත් පැති කිහිපයක් තියෙනවා. අපි මේ ඉන්නේ ආර්ථික ප්‍රශ්නක නෙවෙයි, ආර්ථික අභියෝගයක, ආර්ථික අර්බුදයක. එතකොට හරි පහසුයි මම කියන්නේ අරක නෑ මේක නෑ කියලා කරුණු පැහැදිලි කරන්න. හැබැයි එකින් එකට මේ විශ්ලේෂණය යන්න ඕනේ. මේ අපේ දැනට තියෙන මේ බදු ප්‍රතිපත්තිය අපි මේ සර්වකාලීන සදාකාලික බදු ප්‍රතිපත්තියක් නෙවෙයි. හැබැයි අපිට හදිස්සිය මුදල් අවශ්‍යතාවය රටට තියෙනවා. කාටවත් පෞද්ගලිකව නෙවෙයි, IMF එකට ගෙනියන්න පොදි බදලා දෙන්න නෙවෙයි, මේ රටේ අවශ්‍යතාවය සඳහා. අපි දන්නවා අපි සමාන හඳුන්වා දුන්න බදුවල ඒවා සාර්ථක බදු නෙවෙයි, නවීන ලෝකයට ගැලපෙන බදු නෙවෙයි. ඒවා අපිට ලැබෙන පළවෙනි අවස්ථාවේ වෙනස් කරන්න අපි සූදානම්. මේ කියන ප්‍රශ්න හඳුනාගෙන නමුත් දැනට තියෙන අභියෝගය අපි තේරුම් ගත යුතුයි කියලා තමයි මම ඔබතුමියට මේ ගරු සභාවට මේ පැහැදිලි කරන්න කැමති. අපි කිව්වා උද්දමනය තනි ඉලක්කමකට ගැනීම අපේ අරමුණක්, ඉලක්කයක් අපේ තියෙනවා. පොලි අනුපාත මධ්‍යස්ථ අගයකට විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීම, ඊළඟ රුපියලේ අගය වැඩි කර ගැනීම, ආර්ථික වර්ධනය. දැන් අපි ඍණ 8.3, ඊළඟ අවුරුද්දේ අපි දෙනවා මේක අඩු කර ගන්න පුළුවන්. හැබැයි අපි වර්ධනය 15%ක්වත් මේ රට ගෙනියන්න ඕනේ. මේ ශ්‍රී ලංකාව නැගිටවන්න ඕනේ ගරු මේ සභාපතිතුමනි. ඉතින් මේ ඉලක්කත් එක තමයි මේ පදනම අපි සකස් කරලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම මේවා ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත් වැදගත් වෙන අංශ කිහිපයක් අපි දකිනවා සභාපතිතුමියනි. මේ පුරෝකථනය සාර්ථක කරගන්න නම් අපි විශේෂයෙන්ම අපිට බලපාන කරුණු, අපි කොතෙක් සැලසුම් කළත්, කොතෙක්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළත්, මොකද දැන් අයවැලේකනේ ඉතා පැහැදිලිව තියෙනවා ගරු සභාපතිතුමියනි, අපි මේ අයවැලේකනේ යෝජනා සමාලෝචනය කිරීමටත් අපි කමිටුවක් දානවා කියලා. මෙතෙක් නොවෙච්ච දෙයක්. අපි අයවැලයගෙන ලස්සන යෝජනාටයක් ඉදිරිපත් කරනවා, ඒ ගැන සුමාන අධ්‍යයක් කතා කරනවා, සම්මත කරගන්නවා. හැබැයි සමහර යෝජනා, මොකද ඒක බණ්ඩාගාරයටත් පුරුදුයි, සමහර යෝජනා ක්‍රියාත්මක වෙන්නේ අඩයි, සමහර ඒවා 80%යි, සමහර ඒවා වචනයට සීමා වෙනවා. අපි එතනින් නවතින්න දෙන්නේ නැහැ. එහෙනම් අයවැය යෝජනා ක්‍රියාත්මක වීම පිළිබඳ සමාලෝචන කමිටුවක් අපි දාලා මේක කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ, කොතනද අඩුපාඩුව, කොතෙන්ද අපි අවධානය යොමු කරන්න ඕනේ කියලා අපි කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ අයවැය ලේඛනයේ යෝජනාවන් ක්‍රියාත්මක වීමේදී මම දැන් අර අභ්‍යන්තර කාරණා ටික කලින් කිව්වා. අපිට මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී බලපාන අභ්‍යන්තරික ආර්ථිකමය කරුණු. හැබැයි මේ බාහිර කරුණු ත්‍රාසියක් තියෙනවා ගරු සභාපතිතුමනි. එකක් තමයි ජනතා අවබෝධය. මොකද්ද මේ අපි කරන්න යන්නේ කියන එක ජනතාව ධෛර්යමත්ව හරියට පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. ඒකේ ලොකු වගකීමක් විපක්ෂයේ අපේ ගරු මන්ත්‍රීතුමාලාට තියෙන්නේ හරිදී හරියට නිර්වචනය කර ගැනීම පිළිබඳ. අපේ මාධ්‍යවේදී සහෝදරින්ටත් ඒක ඉතාම දැඩිව තියෙනවා. මොකද මේ හැම එකක්ම එක පැත්තකින් අල්ල ගන්න පුළුවන්. දැන් අර මේ ත්‍රයිලෝක විජේපත්‍ර ගැන කියන එක මම දැක්ක එක එක්කෙනා එක එක විදිහට කතා කරලා තිනවා. ඒ කියලා තියෙන්නේ මෙතෙක් මේ මහා සමාජ කතාබහක් වෙච්ච දේ අපිට අපනයනයක් හැටියට කරන්න පුළුවන්ද කියලා කමිටුවක් දාලා හොයලා බලන්න විතරයි. මේ හෙට ඉඳන් ගංජා ගන්න නෙවෙයි. හැබැයි මම දැක්ක සමහර පත්‍රවල සම්පූර්ණ තියෙන්නේ මේ විදිය. ඒ නිසා මේවා යහපත් හරි නිර්වචනය ජනතාව අතරට ගෙනීමේ දැවැන්ත වගකීමක් විශේෂයෙන් විපක්ෂේ මන්ත්‍රීවරුන්ට. අති දක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. මේ ඕන විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඒක මම මගේ උඩුගලන් බලා පිහිනනකොට පිහිනුම් වැරදි අඩුයි, පස්සට යනවා, ආර වැරදි, ඕක කියන්න ඕන තරම් පුළුවන්. හැබැයි ඊට වඩා වගකීමෙන් මේ කරුණු රටට ගෙනියන්න ඕනෑ කියන එක මම මේ ඉතාම සහෝදරාත්මකව පැහැදිලි කරනවා. මාධ්‍යවේදී සහෝදරින්ටත් විශේෂයෙන් එතුමාලා මම දකින වගකීම උපරිම ඉෂ්ට කරනවා. තවදුරටත් මේක ගන්න මේ නැගිටින්න හදන රටක් අඩියට වැඩිලා ගැඹුරුම පතුලේ දැන් ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ හැම යහපත් චේතනාවෙන් කරන දේ යහපත් පැත්ත පෙන්වා දීම. ඒකෙන් මම අදහස් කරන්නේ මේ කියන හැරදේව හරි කියලා අත උස්සන්න, ඒක හරි කියලා අප්පුඩි ගහන්න කියලා නෙවෙයි. ඊට වඩා වෙනස් වෙනදාට වැඩිය අර සාම්ප්‍රදායික විපක්ෂයේ ක්‍රමවේදයට වැඩිය සාම්ප්‍රදායික මාධ්‍යකරණයට වැඩිය එහාගේ තැනක ඉඳලා තමයි අපි දැක්ක අපේ යුද්ධ කාලේ මේක මුළු සමාජෙම තමන්ගේ අඟට ගත්ත මේ ත්‍රස්තවාදීවට කරන්න ඕනේ. දැන් අද ඉන්න අපි ඊට වැඩිය ප්‍රශ්නක කරු සභාපතිතුමනි. අන්නේ ප්‍රශ්නෙන් ගොඩ යන්න නම් අපි තුළ යම්කිසි සාමූහිකත්වයක්. ඉන් පස්සේ මේ රාජ්‍ය බලයේ තවත් කෙනෙකුට ගියාට ඒ ඉලක්ක හැම කෙනෙකුටම තියෙනවනේ. ඒකේ කිසිදු ගැටලුවක් නැහැ. ඒ නිසා මෙන්න මේ අවබෝධය අපි ජනතාවට දෙන්න ඕන. ඒ වගේම සමහර දේශගුණික කාරණාත් මේකට බලපානවා. කරු මේ සභාපතිතුමනි, මට මතකයි 2001 ඍණ ආර්ථික වර්ධනයක් ආවා. ඒකට ප්‍රධාන කාරණාව හැටියට ආර්ථික විද්‍යාඥයින් පෙන්වලා දුන්නා රටේ ඇතිවෙච්ච දීර්ඝ කාලීන නියගය. මේ නියගයත් එක්ක විදුලි බල නිෂ්පාදනය, ගොවිතැන මෙම් බොහොම පහළ මට්ටමකට ආවා. ඒ නිසා ඒ තත්ත්වයත් එක්ක ඇතිවෙච්ච මේ දේශගුණයත් අපිට දැඩිව බලපාන කරුණක් තමයි මේ කටයුතු යම්කිසි ඉලක්කයක් කරා ගෙනවීම ගෙනියෑමේදී. ඊළඟට ලෝක ආර්ථික ප්‍රවණතා අපි කියන දැන් රුසියන් යුක්‍රේන් යුද්ධය දැන් බලන්න අපිට කොහොමද ඒක බලපාන්නේ. දැන් මේ ඉලක්ක සංගා කර ගැනීමේදී අපි දකිනවා මේ රටවල් දෙකේ රුසියාව සහ යුක්‍රේනයේ තේ පරිභෝජනයෙන් 18%ක් අපේ රටේ තේ තමයි ඒගොල්ලෝ ගෙනියන්නේ. මේ අපිට බලපාන්නේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්නේ. අපි තිරිඟු ආනයනයෙන් 45%ක් ඒ රටවල් දෙකෙන් අපි ගේන්නේ. කෙනෙක් අහනවානේ ඒ රටවල් දෙක ගහත්තා අපි බලපාන්නේ කොහොමද කියලා. ගරු සභාපතිතුමනි, ඒ වගේම සෝයා බෝංචි සහ සූර්යකාන්ත තෙල් අට ආනයනයෙන් අපි ගේන්නේ 50%ක් යුක්‍රේන් වලින්. අද අපිට ඒවා ගේන්න බෑ, ඉබිනට ගේන්න බෑ, ඒ පහසුකම් මත ගේන්න බෑ. අපේ සංචාරක පැමිණීමෙනුත් ඉතා විශාල ප්‍රමාණයකට දායකත්වය දක්වන්නේ මේ රටවල් දෙක. ඒ වගේ යකඩ, ඇස්බෙස්ටස්, පොහොර මේ ආදී ද්‍රව්‍යවල වලින් වැඩි ප්‍රමාණයක් අපි ඒ රටවල් වලින් ගේනවා. ඒක මම මේ කිව්වේ මේ රටවල් දෙකේ යුද්ධ නිසා අපිට ඇති වෙලා තියෙන වක්‍ර බලපෑම, ඍජු බලපෑම. වක්‍ර බලපෑම උත්තේ දැන් ලෝක ඛනිජ තෙල් මිලට මේ ආරවුල ඉතා දැඩිව බලපානවා. දැන් අපි කියනවා ගල්ලංගුරු මිල බොහෝ සෙයින් වැඩි වෙලා කියලා. ඒ කාරණාවට ඉතා පැහැදිලිව මේ යුද්ධේ බලපානවා අපිට. දැන් 400ක් විතර නැගපු මිලකට අවුරුදු කීපයක මිලත් එක බැලුවොත් අපිට ගේන්න වෙලා තියෙනවා. ඒ වගේම වෙනත් සැපයුම් වලට. ඒ නිසා ඒ වාගේ ජාත්‍යන්තර කරුණුත් අපි මේ බලාපොරොත්තු වෙන ඉලක්ක ළඟා කර ගැනීමට ඉතා දැඩිව බලපානවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු අපිට මේ එකක් නිසාවත් මේ සභාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනතාවක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එකක්වත් මේ අඩු කරන්න කප්පාදු කරන්න බෑ. දැන් අපි මේ බදු පනතට දේශීය ආදායම් බදු පනතට සංශෝධන රාශියක් ගෙනාවා. අපිට අවශ්‍ය වුණා ඉතා හදිසිය මේක සම්මත කරගන්න. හැබැයි ජනතාවගේ අයිතිය පෙත්සම් මට ගියා ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඉතින් ඒ කාල සීමා දවස් 21ක්. ඒ සඳහා අවස්ථා මේකෙන් අදහස් කරන්නේ නැහැ කෙවිලාවකත් මේ ජනතාවට තියෙන ප්‍රජාතන්ත්‍රීය අයිතිය අපි මේ වනිසා වළං කරන්න ඕනේ කියලා. ඒ වගේම අධිකරණයේ තියෙන දැවැන්ත සුවිශේෂී බලය මේවා ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි මම කිව්වේ මේ සියල්ලත් එක්ක තමයි අපිට අපේ කටයුතු සැලසුම් කරන්න වෙලා තියෙන කියන කාරණාව දැන් මම සන්තෝෂ වෙනවා. මුදල් කමිටුවේ සභාපතිවරයා අපේ හරිස සිල්ව මැතිතුමා දැන් ගිය සැරේ අපි බදු රෙගුලාසි කීපයක් ගෙනාවා. එතුමාලා කමිටු යෝජනා කරා මේක අද ගේන්න එපා. මමත් දැක්කා ඒක. ඒ කාරණාව ඉතාමත් මේ සාධාරණයි. ඒ නිසා අපි ඒක කල් දැම්මා. ඉතින් මේ සියල්ලත් එක්ක තමයි ගරු සභාපතිතුමියනි අපිට මේ ගමන යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ ගරු සභාවටත් සමස්ත රටටත් යෝජනා කරන්නේ අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අපි හිතාගන්න බැරි ආර්ථික ආගාධයකට වැටුණා. දැන් අපි ඒ වැටෙන වේගය අඩු කරගෙන තියෙනවා. අපි දැන් පතුලේ ගැඹුර දකිනවා. පතුලේ ඉඳගෙන අපි අහස දකිනවා. ඒ නිසා අපි මේකේ උඩට යන්න නම් අපි තුළ යම්කිසි සාමූහික එකඟතාවයක් අවබෝධයක් තිබිය යුතුයි. අන්නේ අවබෝධයේ එකඟතාවය ඇතුව අපි මේ ගමන යමු කියන ආරාධනාව මම කරන්නේ. මම මේ කියමනක් හරංගාව මයි කතාව නිමා කරන්න මම බලාපොරොත්තු වුණා. එකේ මේ මේ ඉතාම මේ තරුණ පරපුරේ ප්‍රගතිශීලීන්ගේ බොහොම මේ ආකර්ෂණයට ලක් වෙච්ච නායකයෙක් කියපු කතාවක්. ඒ කියනවා අප අර්බුදයකට මැදි වී ඇත්තේය. ඉඳින්නීට සූදානම් වීම අසීරු පිළිතුරු සෙවීම හැරුණු විට අපට වෙනත් විකල්පයක් නැත්තේය. එසේම අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ධෛර්යය අපට ඇත. කවුද මේ කියන්නේ? මම කිව්ව නායකයා අපේ විද්‍යාලයේතුමත් ඉන්නා එර්නස්ටෝ චේ ගුවේරා මේ කියන්නේ. එතුමාගේ චරිතාපදානය ලිව්ව අයි ලැව්රෙට්ස්කි කියන ලේඛකයා ලිව්ව පොතේ එතුමා කියලා තියෙනවා අපි අර්බුදයකට මැදි වී ඇත්තේ ඉදිරියට සූදානම් වීම අසීරු පිළිතුරු සෙවීම හැරුණු විට අපට වෙනත් විකල්පයක් නැත්තේය. එසේම අර්බුදයට මුහුණ දීමට අපට අවශ්‍ය ධෛර්යය ඇත. එනිසා අපි ධෛර්යයෙන් යුතුව මේ අර්බුදයට මුහුණ දෙමු කියන යෝජනාව මේ ගරු සභාවටත් රටටත් සමස්ත ශ්‍රී ලංකාවටත් ඉදිරිපත් කරමින් මට දීර්ඝ වේලාවක් ලබා දීම පිළිබඳ ඔබතුමීට ස්තුතිවන්ත වෙමි.
බොහොම ස්තුතියි ගරු ගාමිණී වළේපර මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. පටන් ගන්න බොහොම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. 77 වෙනි අයවැය විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තිබෙන මේ 2023 වර්ෂයේ අයවැය ලේඛනයේ නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිළිබඳව වචන සුවල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙන අතරම මේ අයවැය ලේඛනයේ පිළිබඳව රාජ්‍ය මුදල් ඇමතිතුමා අවසන් කරපු තැනින්ම මම කැමැති ආරම්භ කරන්න. එතුමා කියනවා අද මේ ආර්ථිකයේ මුහුණ දීලා තිබෙන ආර්ථික අර්බුදයේ පතුල පේනවා. ඒ පතුලේ ඉඳලා උඩ බලපුවාම විසඳුම් පේනවා කියලා. ආර්ථික අර්බුදයක අපි දන්නවා මේ මූණ දීලා තියෙන ආර්ථික අර්බුදයට විසඳුම් හොයාගන්න අවශ්‍යයි. එහෙම විසඳුම් ලැබෙනවා නම් ඒ ආර්ථිකයේ තියෙන ප්‍රධාන ගැටලු දෙකවන අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වයට රටපත් වීම සහ බාහිර සංචිත හරහා ඩොලර් ප්‍රශ්නේ විසඳීම කියන දෙකම සිදුවමින් පැවතිය යුතුයි. නමුත් නිර්ණායක විදිහට ගත්තාම මම එතුමගෙන් අහන්න කැමති ආර්ථිකයේ ස්ථාවර වෙමින් පවතිනවා නම් කොහොමද උද්දමනය වැඩි වෙන්නේ? ආර්ථික ස්ථාවර වෙමින් පවතිනවා නම් කොහොමද පොලී අනුපාතය ඉහළ යන්නේ? ආර්ථික ස්ථාවර වෙමින් පවතිනවා නම් ආහාර මිල වැඩි වෙන්නේ කොහොමද දිනපතා? රැකියා අහිමි වෙන්නේ කොහොමද දිනපතා? ව්‍යාපාර කඩාගෙන වැටෙන්නේ කොහොමද දිනපතා? වෙළඳපොළ අහිමි වෙන්නේ කොහොමද දිනපතා? ආර්ථිකය හැකිලෙන්නේ කොහොමද දිනපතා? ඒ නිසා තවම ආර්ථික ගැටලුව निराකරණය වන නිර්ණායක වලදී
ගරු එමෙතුමා
මම මේ ඔබතුමාට සභාවට කිව්වේ අපි පතුලට වැටෙන වේගය ආර්ථිකයේ ආගාධයට වැටෙන වේගය අඩු වෙලා තියෙනවා කියලා විතරයි ගරු සභාපතිතුමනි මේක සමනේපත් වෙලා කියලා කිසිසේත්ම මම කියන්නෙත් නැහැ හැම වෙලත් නැහැ
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
ඒ වගේම තමයි අපි ගත්තොත් මගේ වාක්‍ය ඉවර කරන්න ඉතුමට ස්තුතියි ද රේටින් ඒජන්සිස් අපි CC වල ඉඳලා D වලට පහල දානවා ආසියානු නිෂ්කාසන සංගමයේ අපේ සමාජිකත්වය අහිමි කරන තැනට යෝජනා ගෙනල්ලා අපිට ආනයනය කරන්න ඕනි දේවල් ටික ආනයනය කරගන්නත් දැරි තත්ත්වයට පත් වෙමින් යනවා. විදේශ විනිමය සංචිත ප්‍රමාණය ගිය මාසෙදී ඩොලර් මිලියන 100කින් පහළ යනවා. ඒ කියන්නේ මේ තවම පතුලට අපි ගිහිල්ලා නැහැ කියන නිර්ණායක තමයි තිබෙන්නේ. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා එතුමා ඒක පිළිගැනීම පිළිබඳව. එහෙමනම් මේ අයවැය ලේඛනයෙන් අපි ඉදිරිපත් කරන්න ඕනි වෙන්නේ අන්න ඒ පතුල නොපෙනෙන දේශීය ආර්ථිකය ගිලගනිමින් සිටින විදේශීය ජාත්‍යන්තර වෙළඳපොලේ ගහණයට අහු වෙලා තිබෙන ආර්ථිකයේ මුදවා ගන්න යෝජනා තමයි මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් වෙන්න ඕනි. හැබැයි කියන්න කනගාටුයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ආර්ථික සමාජ සංවර්ධන ආර්ථික ප්‍රගමණයට හේතු වෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගන්නන ආර්ථික සංවර්ධන යෝජනා මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් වෙලා තිබෙනවද? පිළිතුර එහෙම යෝජනා ඉදිරිපත් වෙලා නැහැ. විදේශ සංචිත ගැටලුව निराකරණය කරගන්න විදේශ සංචිත රටට ආකර්ෂණය කරගන්න අඩුතරමේ අපි අපනයනය කරන භාණ්ඩ හා සේවා වලට හම් වෙන්න ඕනි ඩොලර් ටික රටට ගෙන එන්න ඕනි කරන යෝජනා ටික මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් වෙලා තියෙනවද? පිළිතුර නැහැ. පිළිතුර ඉදිරිපත් වෙලා නැහැ. එහෙමනම් කොහොමද තමුන්නාසලා මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරන ඉලක්ක සම්පූර්ණ කරගන්නේ? අපි ආදායම් පැත්තට ගිහිල්ලා බැලුවොත් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2021 දී මුළු රාජ්‍ය ආදායම 1464 රුපියල් බිලියන 2022 දී රුපියල් බිලියන 2094යි 2023 දී අස්තමේන්තු කරන රුපියල් බිලියන 3415ක් ගන්න මේ 2022 ට සාපේක්ෂව ගත්තොත් 2023 දී 138.6ක වර්ධනයක් 38.6ක ආදායම් වර්ධනයක් අපේක්ෂා කරනවා මේ ආදායම් වර්ධනය අපේක්ෂා කරන්නේ කොහොම තත්ත්ව ආර්ථිකයේ තියෙද්දිද පොලි අනුපාතයේ 120ට නැගලා තියෙද්දි ණය සඳහා 125ක 30ක පොලියක් ව්‍යාපාරිකයන්ට ගෙවන්න සිද්ධ වෙලා තිබෙද්දි මේ ආදායම මේ ආර්ථිකයෙන් ආකර්ෂණය කරගත්තොතින් කාන්දු වීම් විදියට සාර්ව ආර්ථිකයෙන් එළියට බදු විදියට ගත්තාම ආර්ථිකයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කරගෙන යන නිෂ්පාදකයන් අපනයන කරුවන් හා මේ ආර්ථිකය හසුරන බලවේගය කොහොමද මේක කරගෙන යන්නේ මේක කරගෙන යන්න වෙන්නේ නැහැ ආදායම් බදු වලින් විතරක් බලාපොරොත්තු වෙනවා බිලියන 354ක වර්ධනයක් 2021 වර්ෂයට සාපේක්ෂව ගත්තොත් එහෙම 100-202ක වර්ධනයක් මේ ආදායම් ඉලක්කය ලබා ගන්නවත් බෑ ඒ වගේම තමයි ලංකාවේ පවුල් 68 ලක්ෂයක් ඉන්නවා මුදල් ඇමතිතුමා රාජ්‍ය මුදල් ඇමතිතුමා දැන් එතුමගේ කතාවෙදි කිව්වා මේ 68 ලක්ෂයක් වූ පවුල් වලින් 40 ලක්ෂයකට ආධාර දෙන්න වෙලා තියෙනවා කියලා. ඒ දෙන ආධාරවල නිත වක්‍රබදු වල විදියට අය කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිශතය තියෙනවා ගත්තාම 2022ට සාපේක්ෂව 81%කින් වක්‍රබදු වැට්බද්ද අය කර ගැනීමට සැලසුම් කරලා තිබෙනවා. ඒ කියන්නේ මේ ආදායම් ඉලක්ක සපුරා ගන්න හම්බ වෙන්නේ නැහැ. ආදායම් ඉලක්ක සපුරා ගන්න හම්බ වෙන්නේ නැත්නම් කොහොමද වියදම් ඉලක්ක සම්පූර්ණ කරගන්නේ? ඒ අභියෝගයට තමුන්නාන්සේලාගේ රජයේ මූණ දෙනවා. ඒ නිසා මේ ආදායම් හා වියදම් මගින් ඉදිරිපත් කළ තිබෙන ලේඛනය සුන්දර ලේඛනයක් වුණාට යථාර්ථවාදී මහපොළවේ ක්‍රියාත්මක කරන්න බැරි ලේඛනයක් බවට පත් වෙනවා. මේක පිළිබඳව සතුටෙන් නෙමෙයි අපි කතා කරන්නේ, අසතුටෙන් කතා කරන්නේ. මේක පිළිබඳව කුවකටෙන් නෙමෙයි කතා කරන්නේ, මේක පිළිබඳව දුකෙන් කතා කරන්නේ. ඇයි එහෙම කතා කරන්නේ? මෙහෙම කරන්නේ නැතුව මේ බද්ද අය කරගන්න පුළුවන් ශේෂ්ත්‍ර තියෙනවා. ඒව ආග්‍රහණය කළා නැහැ. කළු ආර්ථිකය ගැන කතා කළා නැහැ. මේ රටේ විශාලම ආදායම් ලබන ප්‍රභවයන් ටික අතහැරලා දාලා සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බදු අය කරගන්න ක්‍රමයකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ සුබ සාධනය අධ්‍යාපනය සෞඛ්‍ය පවත්වාගෙන යන්න හැකි වෙයිද කියන කාරණාව පිළිබඳව ඉතා විශාල සැකයක් ඉදිරියේදී මතුවෙනවා. මොකද මේ කියන බද්ද අය කරගන්න නම් ව්‍යාපාරවලට වෙළඳාම තියෙන්න ඕනි. වෙළඳාම තියෙන්න නම් බඩු මිලදී ගන්න පාරිභෝගිකයන් ගතේ රටේ ජනතාවතේ මුදල් තියෙන්න ඕනි. රටේ ජනතාවට වෙනම බදු ගහලා ඒගොල්ලන්ගේ ආදායම් බදු විදියට මුදල් ටික එකතු කරගන්නවා. පැඩියෙන් පේයි ටැක්ස් එක කැපෙනවා. බහන්ඩොල මිල ඉහළ ගිහිල්ලා 100-200කින් 300කින්. එහෙමනම් කොහොමද සමාගම්වල ව්‍යාපාරවල වෙළඳාම ඉහළ යන්නේ? වෙළඳාම ඉහළ ගියේ නැත්නම් ලාභ නැහැ. ලාභ නැත්නම් බද්ද නැහැ, බද්ද නැත්නම් බදු ආදායම රජයට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. ඒ නිසා මේක මේ 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 තත්ත්වය අපි අවධාරණය කරනවා. ඊළඟට අපි විදේශ සංචිත පැත්තට බලමු, ඩොලර් ප්‍රශ්නේ පැත්තට බලමු. අපි මේ සභාවට එක දිගටම ඉදිරිපත් කළා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ අවධානයට. අපි එක දිගටම යෝජනා ඉදිරිපත් කළා, අවධානයට ලක් කළා, මුදල් කාර්ක සභාවේ කතා කළා, කෝප්පේ කතා කළා, කෝපයේ කතා කළා විදේශ විනිමය පනත ගැන. 1953 විදේශ විනිමය පනත 2017 සංශෝධනය කළා. ලංකාවෙන් අපනයනය කරන සහ ඩොලර් වංචාවල නිරත වන අයගේ විදේශ විනිමය ගනුදෙනු වලට පනවලා තිබිච්ච සීමා ඉවත් කිරීම නිසා අදටත් මූලාසන ආඩුඩ මන්ත්‍රීතුමියනි, ගඩු මුදල් රාජ්‍ය ඇමතිතුමනි, මාසෙකට �ඩොලර් මිලියන 150 200ක් 300ක් අතර ප්‍රමාණයක් උපරිමයේ 300කට යටත් මාසෙකට මේ රටින් පිට වෙලා යනවා අයිතු ආකාරයට. මේ අපේ රටට හිමි ඩොලර් ප්‍රමාණය. මේ අයවැය යෝජනා ගෙනල්ලා තියෙන සද්භාවයෙන් නම්, මේ අයවැය යෝජනා වල අපේක්ෂා කළා නම් මේ රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න, ඇයි විදේශ විනිමය පනතට ගේන්න ඕනි 21 22 23 වගන්ති සංශෝධනය කරන්න ගෙනාවේ නැත්තේ? ගරු අධිකරණ ඇමතිතුමාගේ අවධානයට මම යොමු කරනවා. මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මේක කරන්න ඕනි කියලා, මුදල් අමාත්‍යාංශයත් කියනවා කරන්න ඕනි කියලා. දැන් මේක ඉබේ හැදිලා මේ සංශෝධන ටික ඇවිදගෙන ගිහිල්ලා අනුමත වෙලා එන්න ඕනිද? ඇයි මේක ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේකෙන් අදහස් කරන්නේ මේ ක්‍රියාත්මක කරන්න වෙන න්‍යාය පත්‍රයක්. උවමනාවෙන් රට මේ ආර්ථික අගාධයට යන එක වළක්වන්නේ නැතුව නෑසු කනින් නොදුටු ඇසින් ඉඳිමින් අරබුදේ තව උග්‍ර වෙන්න දෙනවා. මොකටද? ආන්න ඒකට ඕනි කරන යෝජනාව මෙන්න තියෙනවා අයවැය ලේඛනයේ 22 පිටුවේ ඉදිරිපත් කළා. කොහොමද මුදල් ඇමතිතුමා මේක කියන්නේ? ශ්‍රී ලංකා ගුවන් සමාගම. හරි, ගුවන් සමාගම කමන්නේ, පාඩු ලබන ආයතනයක්. ඒක පිළිබඳව ලොකු ප්‍රශ්න තියෙනවා. අපි ඒක අතාරිමුකෝ. ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලේ, වෝටර්සේජ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඒවායේ පරිපාලිත සමාගම. ව්‍යුහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු අතර එමගින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිතය. විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමට මොකද්ද කියන්නේ? ඩොලර් වලට විකුණනවා. වෝටර්සේජ් එක ශ්‍රී ලංකා රක්ෂණ
සංස්ථාව. මුතුමා, තව මිනිත්තුක කාලයක් තියෙනවා.
ආයතන ටික මොකද?
තව මිනිත්තුක කාලයක් තියෙනවා.
විකුණනවා කියන එක මේ කියන්නේ. ඊළඟට කියනවා, ඊළඟට මොකද වෙන්නේ? රක්ෂණ සමාගම මේ කියන රජයේ ආයතනය පිටස්තරේ පැවරුණාම අද තර්ඩ් පාටි රක්ෂණය අහෝසි කරයි. දැන් අපේ අහිංසක මිනිස්සු තමන්ගේ වාහනයට, බයිසිකලයට, ත්‍රිවිල් එකට ගෙවන රක්ෂණ වාරිකේ 3 ගුණයකින් 4 ගුණයකින් වැඩි කරයි. කවුද මේවට වග කියන්නේ? මේවට පිළිතුරු දෙන්න පුළුවන්ද? මෙහෙම අගාධයකට ඇදගෙන යන අයවැය ලේඛනයකින් මොකද්ද මේ රටට ගන්න පුළුවන් සැනසීම කියලා අපි අහන්න කැමති. ඊළඟට යෝජනා දෙකක් තියෙනවා. වරාය අධිකාරිය ඇතුළු ආයතන, විදුලි බල මණ්ඩලය, පෙට්‍රෝලියම් කෝපරේෂන් ඇතුළු ආයතන ගණනාවක අරගෙන තිබෙන ණය, ඒ ආයතන වලින් අරගෙන තිබෙන ණය රජයේ පවරා ගන්නවා. රජයේ පවරා ගත්තාම ඒ ආයතන ලාභ ලබන ආයතන බවට පේනවා. ඊට පස්සේ අන්න විදේශීය මිලදී ගැනීම කරුවන්ට ඇවිල්ලා විකුණන්න පුළුවන්. නොරොච්චෝලේ වෙනම විකුණයි, හම්බන්තොට වරාය දුන්නා වගේ. ඊළඟට විදුලි බලාගාර ටික කැලණි 30 දෙන්න පුළුවන්. ඒ වගේම ලක්ෂපාන දෙන්න පුළුවන්. වෙන වෙනම ආයෝජකයන්ට මේවා ඇවිල්ලා ගන්න පුළුවන් තත්ත්වයන් නිර්මාණය කරන, ඒකට ඕනි කරන ව්‍යුහය, නීතිමය තත්ත්වය නිර්මාණය කරන අයවැය ලේඛනයක් මේ ඉදිරිපත් කළ තියෙන්නේ. ඒ නිසා මූලාසන ආඩුර මන්ත්‍රීතුමනි,
ඔබතුමාගේ කාලය අවසන්.
සම්ප්‍රදාය දෙන්න මට මේ ඉදිරිපත් කළ තිබෙන අයවැය ලේඛනයෙන් මේ රටේ ජනතාවගේ අපේක්ෂා, මේ රටේ පාර්ලිමේන්තුව 69 ලක්ෂයක් ඡන්දෙ දීලා 3/2 බලයක් දීලා සෞභාග්‍ය දැක්ම අනුමත කළා එවපු මන්ත්‍රීවරුන්ගෙන් මම අහනවා, මේ තමුන්නාසෙලාට මහජන වරම දුන්නේ මේව විකුණන්න අනුමත කරන්නද? තමුන්නාසෙලාට රෙදි ඇඳගෙන මේකට කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප අරගෙන ජාතික ආර්ථිකය ගොඩනගන්න, දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, කර්මාණ ආරක්ෂා කරන්න, අපනයන ආදායම වැඩි කරන්න මේ ජාතික ආර්ථිකය
ශක්තිමත් කරන්න
මන්ත්‍රීවරුන්ගෙන් මම අහනවා, මේකට තමුන්නාසෙලාට ඡන්ද දීලා අනුමත කරන්න පුළුවන් ආයවැයද්ද මේ ඉදිරිපත් කළා තියෙන්නේ කියලා බොහොමත්ම ස්තුතියි.
Поместу ты.